නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ධම්මං චරාමනමු සාභනාම පාපානි කම්මානි විවඤ්ජයාම අනරියං පරිවඤ්ජේමු සම්බං තස්මාහි අම්හං දහරානමීයරේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුංගකාග්‍ර වූ භාග්‍යවත් අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝතර බුද්ධ රාජ්‍යයට පැමිණ අවුරුද්දක් පිරුණු වෙසක් පොර පසළොස්වක් පොහෝ දවසේදී කපිලවස්තු පොර නුවරට 20,000ක් මහ රහතන් වහන්සේ සමඟ වැඩම කරවන්න යෙදුණා. කේමක කියන සාක රජුරුවන්ගේ නිග්‍රෝධ වූයේ බුදුපාමොක් සංගරෝණට පූජා කරනු ලැබුණා. එදවස් සිදේ තථාගතයන් වහන්සේ මව්පස ඥාති කුල 80,000ක් පියපස ඥාති කුල 80,000ක් දෙනාට බුදු මහිමේ දක්වමින් අහස පුරා රැස් වූ දෙවි දේවතා බමුණට මඟඵල නිවන්සුව සලසා දෙනු පිණිසත් යමා මහ පෙළහැර පාන්න යෙදුණා. ඔය සිදුවීම ආශ්චර්යජනක සිදුවීමක්. මහජනතා මැද්දේ මුලින්ම යමා මහ පෙළහැර පෑමේ සිදුවුණේ ඔය දවසේදී. හරියට වෙසක් පොර පසළොස්වක් පොහෝ දවසේ බුදු වීමෙන් අවුරුද්දක් පිරුණු දවසේ යමා මහ පෙළහැර පෑම් අවස්ථා කීපයයි තිබුණේ. එයින් පළමුවෙනි අවස්ථාව බුදු වීමෙන් දෙවෙනි සතියේදී බෝධීන් වහන්සේටත් වජ්‍රාසනයටත් අනිමිස ලෝචන පූජා කරන වෙලාවේ දෙවි දේවතාව හිතලා තියෙනවා, මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම බුද්ධත්වයේ ලබාගෙන නැද්ද? ඇයි මේ වජ්‍රාසනයේ දෙසත් බෝධි වෘක්ෂයේ දෙසත් බලාන ඉන්නේ කියලා හිතක් පහළ වුණා. ඒ අයගේ සැකේ දුරු කරනු පිණිස බෝධි මණ්ඩලයේ අහසට පැන නැගියේ රුවන් සක්මනක් මවා නිර්මිත බුදුරුවක් මවා යමා මහ පෙළහැර පාන්න යෙදුණා. ඒක මිනිස්යන්ට දැකෙන් ලැබුණේ නෑ, දෙවියන් බ්‍රහ්මයන් පමණයි දැක්කේ. මිනිස්යන්ට දැක ගැනීමට සැලසුනේ මේ කපිලවස්තු නුවරදී පැවැත්තු යමා මහ පෙළහැර පෑමයි. තවත් අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ බුදු වීමෙන් හත්වෙනි අවුරුද්දේ ඇසළ පොහොය දවසේදී තීර්ථකයන්ගේ මාන මර්ධනය පිණිස සැවැත් නුවර ගණ්ඩම්බ වෘක්ෂමූලයේදී විශාල සංඛ්‍යාවක් ජනකාව රැස් වී සිටි අවස්ථාවේ අහසට පැනනගේ රුවන් සක්මනක් මවා නිර්මිත බුදුරුවක් දමවා ආශ්චර්ය ජනක යමා මහ පෙළහැර පෑම සිද්ධ වුණා. ඒ දවසේදී 20 කෝටියක් දෙනා මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. තවත් අවස්ථාවක් තමයි පාටික සමාගමය. පාටික සමාගමේදී යමා මහ පෙළහැර පෑම නිසා 14 කෝටියක් තරම් විශාල පිරිසක් මඟඵල නිවන් සුව ආબોධ කරගත්තා. තවත් අවස්ථාවක් තමයි ශ්‍රී ලංකාවේ. පරිනිර්වාණයෙන් පසුව අවුරුදු 106ක් පමණ කාලයේදී රුවන්මැලි චෛත්‍ය රාජයන් වහන්සේ තුළ ද්‍රෝණියක් සරුවක්ඥ ධාතුන් වහන්සේ වඩා හිඳුවන දවසේදී බුද්ධාදිෂ්ඨාන බලයෙන් නිර්මිත බුදුරුවක් මැවී ධාතුන් වහන්සේලාගෙන් අහසට පැනනගේ යමා මහ පෙළහැර පෑම සිද්ධ වුණා. ඒ දවසේදී දෙවියන් බ්‍රහ්මයන් මනුෂ්‍යයන් ගිහියන් පැවිද්දන් අතරට 12 කෝටියක් දෙන සිව් පිරිසිමියාඥාන ලාභීව අරිහත්වේ සාක්ෂාත් කළා. මේ වාගේ යමා මහ පෙළහැර පෑම අවස්ථා කීපයක් සිද්ධ වුණා බුද්ධ චරිතේ. එදා තථාගතයන් වහන්සේගේ යමක මහා ප්‍රාත්‍යහාරිය දැකීමෙන් ඥාති දෙපිරිසම බිම දිගා වෙලා තෙරුවන් සරණ ගියා. එවැගේම එදා තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් පොකුරු වැහි වැහැලා ඥාතීන්ට සිහිසං ලබා දුන්නා. පුදුමාකාර පෘථිවි කම්පා සිද්ධ වුණා. පසු දින උදෑසන තථාගතයන් වහන්සේ සපිරිවරින් අතීත බුදුවරයන් වහන්සේලා අනෝ යමින් යපිලිවෙලින් පිළිසුඟා වැඩියා. යශෝදරා දේවීන් වහන්සේ මාලිගාවේ මතුමහන් කළා ඉඳලා ඈත තියා දැක්කා මේ පින්දපාතේ හැසිරෙන හැටි. ඒ රාජ්‍යරුවන් දැන් දුන්න දේවයන් පියාණන් වහන්සේ බලන්නේ ඔබතුමාගේ පුත්‍ර රත්නයේ සද්දව රජ විලාසෙන් මේ රටේ සංසිවිකාව එවාගේම අශ්ව රථවල චක්‍ර දේවේන්ද්‍ර විලාසින් හැසිරিলা අද මේ පාත්‍රයක් කරම් පිරිසුඟා යනවා පේනවාද ඔබට ගෞරවයක්ද මේ කියලා. ඒ රාජ්‍යරුව ඇන්දියත ඇන්දිය වත්ත අදිමින්ම වේග වේගෙන් කලබලෙන් ගිහිල්ලා කිව්වානේ ස්වාමීනි මගේ පරම්පරාවේ මහා සම්මත රජතුමාට කිසිම රජ කෙනෙක් රජ කුමරෙක් පිටිසුඟා ජීවත් වෙලා නැහැ ස්වාමීනි මේක මට මහා නින්දාවක් මහරජතුමනි ඔබේ පෙළපත ඔබේ වංශය ඔක්කාක රාජ වංශය ශාක්‍ය වංශය මේ පිටිසුඟායාමේ වංශය ආර්ය වංශය බුද්ධ වංශය මේක තමුන්නාංශයට කිසිදු නින්දාවක් නොවේ කියලා පින්දපාත චර්යාවේ ආනිසංස ප්‍රයෝජනීය වටිනාකම බාධා දෙමින් ගාථා දෙකකින් ධර්ම දේශනා කළා. උත්තිත්තේ නප්පමජ්ජය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිතේ ධම්මං චරේ සුචරිතං නතං දුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිතේ කියලා මේ දේශනේ කෙරෙනකොටම රජතුමාගේ සිතේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයයි චිත්ත සමාධියයි නිමිත්තෙන් ඒ අතුරු වීතියේදීම සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කළා. ඒ මොහොතේ ආරාධනා කොට සිය නිවෙසට වැඩම කරවගත්ත බුදුපාමොක් 20000ක් රහතන් වහන්සේ ප්‍රණීතව පින්නපාත දානේ පිරිනමා බණ ඇසුවා. එතෙන්දී ඇසූ දේශනාවෙන් පිය රජු සකදාගාමි මාර්ගඵල නිවන් අවබෝධ කළා. ඊළඟ දවසේ තවත් ආශ්චර්ය සිදුවීමක්. නන්ද කුමාරයන් වහන්සේ සක්විති රජ වෙන්න උපම් මහා පින්වත් උත්තමයේ එදවස සිදී ඔටුනු පැළඳීමේ මංගලයක් විවාහ මංගලයක් අලුත් මාලිගාවට ගෙවදීමේ මංගලයක් තුනම යදී තියද්දී තථාගතයන් වහන්සේ සිය කැමැත්තෙන් දන් වළඳලා පිටත් වෙන වෙලාවේ පාත්‍රය දුන්න අතර මේක ගන්නයි කියලා. ඉතින් මේ නන්ද කුමාරයා දැන් ඉතින් රාජ්‍යයට පත් වෙන්න ඔන්න මෙන්න වෙලාවේ පාත්‍රය අරන් පස්සෙන් යනවා. විවාහ පත් වෙන්න හිටිය ජනපද කල්යාණී මාලිගාවේ මතුමා අන්තලා ඉඳලා කියනවා ආර්ය පුත්‍රයන් වහන්සේ ඉක්මනින් එන්න කියලා. ඕකත් හිතේ තදින් වැදුනා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නන්ද තමන්ගේම සුළු පෑණියන්ගේ පුතුණුවන් වෙන මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ පුතුණුවන් වෙන නන්ද කුමාරයා එක්කරගෙන ගිහිල්ලා මහාන කෙරෙව්වා. හැබැයි පසු කාලයක ආවාද කරලා උන්වහන්සේ අරිහත්ත්වයටම පැමිණෙව්වා. ඔය සිද්ධිය වුණේ කපිලවස්තුවට වැඩම කරවලා දෙවෙනි දවසේ. ඊළඟට දෙවෙනි දවසේ කියන්නේ විසක් පොය ගිහිල්ලා දීවක දවසේ. හත්වෙනි දවසේ තවත් ආචාර්ය සිද්ධියක් වුණා. ඒ කියන්නේ යශෝදරා දේවීන් වහන්සේ තමන්ගේ පුත්‍ර රත්නයේ වෙන රාහුල භද්‍ර කුමාරයා සරුවාභරණේ සරසලා උගන්වා දරුව ඔබේ පියා තමයි අර වීතිය වඩින්නේ. ඔබේ පියාගේ මේ විදියට ශරීර ලක්ෂණ තියෙන්නේ කියලා නරසිංහ ගාථා කියලා දරුවා උනන්දු කෙරෙව්වා. ඔබේ පියා සතු සතරමා නිධානයක් තිබුණා. ඒ සියල්ල ඔබට හිමි වෙනවා දායාද වශයෙන්. ඔබ ඉදිරියේදී සක්විති රජ වෙනවා. එනිසා මේ දායාද වස්තුව ඉක්මනින් ලබාගෙන ඉන්නයි කියලා මේ දරුවා භාග්‍යතුන් වහන්සේ වෙතට යවුවා දන් වළඳලා බණ කියලා පිටත් වෙන වෙලාවේ. මේ දරුවා මාලිගාවෙන් බැහැලා තථාගතයන් වහන්සේගේ ඇඟිල්ල එල්ලුණා. සුඛාතේ සමන ඡායා කියලා ස්වාමීන් වහන්සේගේ හේවණල්ල හරි සනීපයි කියමින් සුරතල්පත් දෙඩමින් ඒ අනුවම ගියා. මට දායාද දෙන්න මං සක්විති රජ වෙනවා පියාණන් වහන්සේ මට දායාද දෙන්න කිය කිය ඉල්ලමින් ගියා. භාග්‍යතුන් වහන්සේ වචනයක් කතා නොකොට නිග්‍රෝධාරාමයට පැමිණ සරුවත් මොගලන් දෙනමට බාර කළා. මෙන්න මේ රාහුල භද්‍ර නම රාහුල භද්‍ර කුමාරයා මගේ දායාද වස්තු ඉල්ලනවා, මගේ ආර්ය දායාදේ දෙන්න එසකෙස් බාලා කසාවත් හැඳ පෙරවලා සාමණේර පැවිද්ද දෙන්නයි කියලා විධාන කළා. සරියුත් මොගලන් දෙනම වහන්සේ මේ රාහුල භද්‍ර කුමාරයා පැවිදි කෙරෙව්වා. මේ තමයි පළමුවෙන් බුදුසසුනේ සාමණේර පැවිද්ද. එතෙක්ම බුදුසසුනේ අවුරුද්දක් පැවතුනේ උපසම්පදා කරවීමෙන්මයි පැවිදි වීම පිහිටන්නේ. තිසර මේ පිහිටීමෙන් උපසම්පදාම පිහිටනවා එතෙක්. ඒ දවසෙන් පස්සේ තිසරණගත උපසම්පදාව ප්‍රතික්ෂේප කරලයි සාමණේර පැවිද්ද අනුදැනවදාලේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ උදෙසා. බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීන්ගෙන් අගතන්පත් වුණේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ. වාස 7 දී පැවිදි වුණ, වාස 16 දී පමණ චූල රාහුලවාද සූත්‍රයේ ඇසලා අන්දවනයේදී කෝටි ලක්ෂයක් දෙවිවම සමග සවකලෙස්නසා මහා රහත් භාවයට පත් වුණ. එදා වාසේදී අසංකේය පිරිස සෝවාන් මඟඵල නිවන් ආબોධ කළා. ඔය සිද්ධවීම තථාගතයන් වහන්සේ කපිලවස්තු නුවරට වැඩම කළ අත්දින දවසේදී. එදා හැන්දෑවේ සුද්ධෝදන මහරජුගේ දූගණ ආවා විහාරස්ථානියට. ඇවිල්ලා වැඳලා කිව්වා, "බගෑපත්ත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ සක්විති රජ වෙනවා දකින්න මට ලොකු ආසාවක් තිබුණා. ඒක මට අහිමි වුණා. ඔබ වහන්සේගේ සොහයුරු නන්ද කුමාරයා සක්විති රජ වෙනවා දකින්න මම බොහෝම කැමැත්තෙන් හිටියා. ඒකත් මට දැන් අහිමි වුණා. මට සැනසෙන්න හිටියේ මේ රාහුල කුමාරයා විතරයි. මගේ පැතුමක් තිබුණා, මගේ ජීවිත කාලයේ තුලදී මේ මගේ මොනුබුරා සක්විත රජ වෙලා සිවුරංග සෙනඟ පිරිවදාගෙන අහසේ ඇසිරෙනවා දකින්න ලැබේවා කියලා. අනේ ස්වාමීනි, ඒ දරුවත් මහාන කරගත්තා. දැන් ඒකෙන් මට ලොකුම පාඩුවක් වුණා ස්වාමීනි. ස්වාමීනි, මේ දරුවන් ගැන දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ సంతානෙහි සිවි සම්මස්නාරයට ඇටමිදුළු දක්වා දරු සෙනහස විනිවිද ගිහින් තියෙනවා, පැකිලීගෙන ගිහින් තියෙනවා. ඒ නිසා ස්වාමීනි, මින් මත්තේ දරුවෙකු සසුන්ගත කරන සේක් නම් දෙමව්පියන්ගේ වරම් ඇතුවම කළ මැනව කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. එදා සිකපදයක් පනවන්න යෙදුණ අවසර නැතුව දරුවෙකු පැවිදි නොකළ යුතුයි කියලා. මේ සිදුවීම වුණේ 7 වෙනි දවසේදී. 8 වෙනි දවසේදීත් අනුපිළිවෙලින් දිනපතාම රජවාසලේ බුදුපාමොක් ඉසුදාස සංඝරත්න මහදාන පිරිනැමුවා. 8 වෙනි දවසෙත් ඔය වගේම සිද්ධියක් වුණා. ඒ දවසේ තමයි මා මේ මාතෘකා කළ ගාථාව ඇතුළු මහා ධර්මපාල ජාතක දේශනේ පවත්වන්න යෙදුණේ. එදවසේදී දන් වළඳලා අවසානයේදී ධර්ම දේශනාවට ප්‍රථමයෙන් රජතුමා සමීපයේ තැවිලා වැඳලා තමන්ගේ විශේෂ කාරණයක් මතක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ උපන්න දවසේ අසිත කාල දේවල තාපසතුමාගෙන් මට දැනගන්න ලැබුණ ලෞතර බුදු වෙන බව. එදා මම ඔබ වහන්සේගේ පතුල් වැඳ පළමු වරට. ඔබ වහන්සේ ඉපදී 5 වෙනි දවසේ නන්තබන උත්සවයේදී 108 දෙනෙක් බ්‍රාහ්මණ පණිවරයන් ගෙන්නල ලක්ෂණ පරීක්ෂා කළා. 7 දෙනෙක් කියා හිටියා සක්විති රජ වෙනවා, ගිහි වෙヒතියොත් පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා. එක නමක් එකතා මේ පණිවරයෙක් පමණක් කියා හිටියේ ගුවාස ලෝතුරා බුදු වෙනවාමයි සක්විති වන්නේ නැහැ කියලා. එසේ නමුත් මගේ බලාපොරොත්තු තිබුණ සක්විති රාජ්‍යයට පත් වෙන හැටි දකින්. එවැගේම ඔබ වහන්සේ ඉපදිලා 5 වෙනි මාසේ වක්මඟුල් උළෙලේදී දමගස් සෙවණේදී බද්ධ පරියංකයෙන් යුතුව සමාපත්තියේ සමයදී හිටිය ආකාරය දැකලා මං දෙවෙනි වරටත් ඔබ වහන්සේගේ පතුල් වැන්දා. ඔය අතර ඔබ වහන්සේ වයස 29 දී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. පැවිදිච්ච දවසේ පටන් මම තොරතුරු විමසමින් හිටියා. ඔය අතර තර දවසක ස්වාමීනි දේවතාවෙක් ඇවිල්ලා මට කියනවා, රාත්‍රී ඉන්දන කාමරයේ බබළුවාගෙන ඇවිල්ලා, "මහරජතුමනි, තමුන් වහන්සේගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරය අපවත් වුණා" කියලා. මම ඇහැලා පිරි අපවත් වෙලා මේ බුදු වෙලාද අපවත් වුණේ නැත බුදු වෙන්න වීරිය කරද්දි. එහෙනම් මගේ පුත්‍ර වෙන කවදාකවත් බුදු නොවි අලුරේ කරන්නේ නැහැ කියලා මම දේවතාවට මගේ විශ්වාසය කියා හිටියා. ආපසුයේ දේවතාවගෙල අයසරයක් පණවිඩේ ගෙනාව නැතම රජා අපවත් වෙලා නැහැ සිහියෙන් ඉන්නවා කියලා. ඒ මොකද බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී අප්පානක ධ්‍යාන කියලා භාවනා ක්‍රමයක් කළා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකන් සිදුරු වහගෙන නාසිකා සිදුරු වහගෙන කට තද කරගෙන හුස්ම රඳවා ගන්නවා. හුස්ම රඳවාගෙන ඉන්න වෙලාවේ දැන් ශරීරයේ ඇට සැකිල්ලක් වගේම කුස නිසාම ක්ලාන්ත වෙලා වැටෙනවා. බලාන ඉන්න කෙනෙකුට පේන්නේ අපවත් වුණා කියලා. ඔහම වාර කීපයක් සිද්ධ වුණා. ඉමේ රජුරෝ කියනවා ස්වාමීනි එහෙම වාර කීපයක්ම දේවතාව ඇවිල්ලා උභාසය අපවත් වුණා කිව්වට මම බාරගත්තේ නැහැ. නැවතත් ඒ දේවතාව ඇවිල්ලා කිව්වේ අපවත් වෙලා නැහැ තාම සිහියෙන් ඉන්නවා කියලා. ස්වාමීනි ඒ මගේ පිළිගැනීම අද මට සාර්ථකව දෙනකින් දැක් ගන්න ලැබුණා. උභාසයේ සක්විති රජ වේලා සිවුරංග සෙනඟ පිරිවරාගෙන ගගනතලයේ රුවන් සක්මනක් මම යමා මාතලා අරපාන මේ කියන්නේ සක්සුවනේ ආනුභාවයෙන් අහසේ සිසාර ඇවිදින ඇටි දකින්න මට ලැබෙනවා නම් ලොකු සතුටක් ගිහි කෙනෙක් හැටියට. නම ස්වාමීන් වහන්සේ දැන් මේ කසාවත කැඳ පෙරවාගෙන සවනාග්ගණ බුදුරැස් වේදෙනසේ දේහයක් ඇතිව දුටු දුටුවන්ගේ ලොවේ ලෝතුරා සම්පත් බෙදා දෙමින් කරන ධර්ම සේවය ගැන මං අතිශයින්ම පින් කෙනෙක් හැටියට සැනසෙනවා ස්වාමීනි කියලා තමන්ගේ බලවත් ප්‍රසාදේ කියා හිටියා. එනා මේ සරුවක්යන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගින් තිබුණා ඒ රජතුමාට අනාගාමී වීම තරම් නුවණ මුහුකුරවා තියෙන බව. ඒ නිමිත්තෙන් තමයි මේ දේශනේ පැවැත්වුවේ. සරුවක්යන් වහන්සේ වදාලා පිය රජුරුවෙනි අද මේ ජීවිතයේදී ඔබ නුවණ මුහුකුරවා ගිය අවස්ථාවේදී මා වැනි කෙනෙක් පුතුණු කෙනෙක් ගැන විශ්වාසයේ තැබීම පුදුමයක් නෙමෙයි. ඔබ මා උපන් දවසේම තේරුම් අරන් තිබුණා නේද ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ තරම් අනාගතයක් ගැන බලාපොරොත්තු වෙන ඉති ඔබ මා ගැන විශ්වාසයේ තිබීමේ පුදුමයක් නෙමෙයි. මේත පෙර නුවණ නොමේරු ආත්මවලදීත් මා ගැන විශ්වාසයේ තබලා තියෙනවා නේ කිව්වා. මහරජුරුව කිව්වා ස්වාමීනි කොයි අවස්ථාවකද මට ඒක දැනගන්න ඕනේ. ඒලාවේදී සරුවඥන් වහන්සේ පූර්ව චරිතයක් විදහා පාමින් ලස්සන දේශනාවක් කළා. මාරජතුමනි පෙර ජාතියක මේ බරණැස් නුවරට සමීප ධර්මපාල කියලා ගමක් තිබුණා. මේ ධර්මපාල ගම ඒ නමින් හැඳින්වෙන්නේ ධර්මපාල පෙළපත නිසායි. ඒ ධර්මපාල පෙළපතේ සීලම දෙන ධර්මයට අනුව ජීවත් වුණා. ඒ කියන්නේ ඒ පෙළපතේ ප්‍රභු නිවසේන තථාගතයන් වහන්සේත් උත්පත්ති ලැබුවා. ඒ බ්‍රාහ්මණ කුමරුටත් නම ලැබුණේ ධර්මපාලකේ. ඒ මුළු ගමේ සීලූම දෙන පස්පවෙන් වැළකිලා දස අකුසලෙන් වැළකිලා දස කුසල ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ ගමේ කිසිම කෙනෙක් කුරු කුඹියෙක් තරම්වත් නැති මඳුරෙකු තරම්වත් ප්‍රාණඝාතයක් කරන්නෙම නැහැ. අන්සතෝ නූල් පටක් දර තරම් දෙයක්වත් සොරකමකින් ගන්නෙ නැහැ. මිත්‍යාචාරයන් ගැන හිතක්වත් නැහැ. බොරුවක් කියන්නේ නැහැ. මද්‍යපානයක් කරන්නේ නැහැ. කේලම් බසක් කියන්නේම නැහැ. පර්ශුබස් කියන්නේත් නැහැ. හිස් වචනේ කියන්නේත් නැහැ. අනුන්ගේ දේට ආසා කරන්නේත් නැහැ. ක්‍රෝධය ඉරිසියා කරන්නේත් නැහැ. මිසතුටු ගන්නෙත් නැහැ. ඔය දස අකුසලෙන් වැළකීලා දස කුසලයට අනුවම ඒ මුළු ගමේ සියලු දෙනාම ජීවත් වුණා. ඒ අතරේ මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස 16 වෙනතුරු මව්පියන්ගේ හෙවණියම මූලික අධ්‍යාපනය ලැබුවා. වයස 16න් පසුව බරණැස් නුවර දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත මේ ධර්මපාල කුමාරයා බාර දුන්නා. මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේගේ ශිෂ්‍ය පන්තිවල ඉතිහා 500ක් පමණ කුමාරවරු, බ්‍රාහ්මණ කුමාරවරු, රාජ කුමාරවරු, නානාවිධ මා උසස් පන්තියේ අය. ඒ හැම දෙනාට වඩා බොහෝම දක්ෂ ලෙස ගුරුවරයාගේ සිත දිනාගෙන මේ ධර්මපාල කුමාරයා ඉගෙනීමේ යෙදුණා. හැම දෙනාම මේ ධර්මපාල කුමාරයා ගැන පුදුම විශ්වාසයක් ගෞරවයක් පැවැත්තුවා. ඒ තරම් දක්ෂ, ඒ තරම් සුවිනීත, එවාගේම බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති උතුමෙක් නිසා. ඒ අතරේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා හදිසියේදී කලුරී කළා. මේ කලුරී කිරීම ගැන මුළු මහත් ගුරු මඬුල්ලයි සිසු පිරිසයි නෑද පිරිසයි හඳා වැළපුණා. මේ දරුපාල කුමාරයා පමණක් හඳමින් වැළපෙමින් ගත කරේ නෑ, කඳුලක්වත් යගුරුවේ නෑ. හැබැයි ඒ කටයුතු වලදී, ඒ අවසාන කටයුතු, ආදාන කටයුතු හැම එකකදීම පෙරමුණගෙන සහාය දෙමින් වැඩ කරා නම් කිසිම වෙලාවක ඇඳීමක් ඇති වෙන්නේ නෑ. මේ කනි ශිෂ්‍යයන්ගේ විමතියකට හේතු වුණා. ඒ ආදාන කටයුතු කොහොම අවසන් කළා? නැත සාකච්ඡා කරන වෙලාවේ සෙසු ශිෂ්‍ය පිරිස අහලා තියෙනවා ධර්මපාල කුමාරයාගෙන්, මිත්‍රයේ ධර්මපාලයේ, අපේ ගුරු පියාණන් වහන්සේගේ දෙටු පුතාණන්ගේ අභාවයෙන් අපි කවුරුත් හැඳුනා වැළපුණා. නමුත් තමුන්නාසේ ඇයි හැඳුවේ නැත්තේ, වැළපුණේ නැත්තේ? තමුන්නාසේක අමනාපයක් තිබුණද? නෑ, මට බොහෝම ප්‍රියයි මනාපයි මගේ ගුරු පියාණන්ගේ පුතණුව. මම හැඳුවේ නැත්තේ මේක අකල් මරණයක්, මේක අයුතු මරණයක් නේ කියලා. ඇයි මිත්‍ර ධර්මපාලයේ මරණයට වයස නියමයක් නෑ නේද? ඔව්, සීල ශාස්ත්‍ර අගණිත බව මම දන්නවා. නමුත් අපේ ගමේ නම් මේ වාගේ අකල් මරණයක් අහන්න නෑ. අපේ ගමේ සීලුම දෙනාම නීම පරමාශ්‍රය ඉඳලා තමයි පරලෝ යන්නේ. ඒ නිසා මේක අයුතු මරණයක්, ඒ නිසා මම කනගාටු වෙන්නේ නෑ කිව්වා. මේ කතාව දිසාපාමුක් ආචාර්යවරයා දක්වා ගිය. දිසාපාමුක් ආචාර්යවරයා බොහොම බුද්ධිමත් කෙනෙක් නිසා මේ ගැන කල්පනා කළා, මේ අභ්‍යන්තරයේ සොයා බලන් දෝනි කියලා. ටික දවසකින් පස්සේ තමන්ගේ සුළු අතවැසියෙකුත් එක්ක ශිෂ්‍ය පන්ති වලට වැඩ බාර දීලා ගියා මේ ධර්මපාල ගම බලාගන්න. ඒ අනකොට පිට්ටනියක තිබුණ එළුවෙකුගේ කටුවා ගියා. මරිකේලියෝගේ කටු ඇටකටු තිබුණ ඒක සෝදාගෙන පසුම්බියක දාගත්තා කතාවක් උපදවන්න. ධර්මපාල ගම බලාගෙන ගිහිල්ලා ඒ ප්‍රධාන ප්‍රභූ නිවසේට යනකොට දුර දීන කෙනෙක් ආවා ඉස්සරහට. ඇවිල්ලා ආචාර්ය කළා අතේ තියෙන කොඩයයි එවාගේම කෙන්ඩියයි හැරමිටියයි මේවා බාරගත්. තා කෙනෙක් පාදෝනා පැන්නෙලවා කිව්වා. තා කෙනෙක් වාඩිවෙන්න ආසනයක් හදලා පැනෙව්වා. තවත් කෙනෙක් පවන් අත්තා කරගෙන මෙතුමාට පවන් සැලුවා. තවත් කෙනෙක් බීමට පිරිසුදු පැන්ගෙනත් පිළිගැන්නුවා. මේ ඔක්කොම කවුරුත් විධාන කරන්නේ නැතුව හැම දෙනාම සිය කැමැත්තෙන් සිදු කළ උපස්ථාන. මේ උපස්ථාන ගැන එතුමා පුදුම සතුටට පත් වුණා. මේ උපස්ථාන සමහර ගම්වල, සමහර නිවෙස්වල සිදුවෙන්නේ නැති නිසා. මේ සියලු උපස්ථාන පිළි අරගෙන අර ධනෝපාල කුමාරයාගේ පියතුමා, මෞතමිය, පවුලේ සියලු දෙනා සමීපයට කැඳවගත්තා. කැඳවාගෙන සාකච්ඡා කළා, මම මේ අසවල් දසපාමෝක් ආචාර්යවරයා. මේ ගෙදර පුතා වන ධනෝපාල කුමාරයා ඉගෙන ගන්නේ මගේ ආයතනේ. මේ ධනෝපාල කුමාරයා හරිම සුහිනීතයි, සුවචයි, කීකරුයි. එවාගේ බොහොම බුද්ධිමන්තයි. ධාර්ම ශක්තියෙන් එහා සමාන කෙනෙක් මගේ ශිෂ්‍ය පන්ති වල කිසි කෙනෙක් නැහැ. ඒ වගේම එකවරක් කියන දේ නැවත කියන්න අවශ්‍ය නැහැ. බොහෝම දක්ෂ ලෙස හැම දෙයක්ම ක්ෂණිකව ඉගෙන ගන්නවා. හැබැයි දරුවා හදිසි අන්තරා වුණා. ඒ දරුවා අන්තරා වීමේ පණිවිඩය වෙන කෙනෙක් අතේ නොකියා මා පැමිණියේ ඒ දරුවා කෙරෙහි මගේ තිබුණු බලවත් ගෞරවය හා ප්‍රසාදය නිසා ඔබ සෑම දෙනාට ඒ ගැන විස්තර පහදා දෙන්නටයි. එතකොට මේ පියතුමා හිනා වෙන්න පටන් ගත්තා. මේ ගුරුවරයා හැමවා දරුවා නැතුණ කිනකොට හිනා වෙන පිය කෙනෙක් ඉන්නවද? ඔව්, කවදාකවත් පිය කෙනෙක් හිනා වෙන්නේ නැහැ දරුවා නැතුණ කිව්වම. මගේ දරුවා නෙමේ වෙන දරුවෙක් නැති වෙන්න ඇති කිව්වා. එතකොට අර පසුම්බියේ දාගෙන හිටියේ කටු පෙන්නුව මෙන්න දරසයන් ගත භස්මාවශේෂ කියලා. අත්කොල සංගාල ගෙදර ඔක්කොම හිනා වුණා. ඕක එළුවෙකුගේ නැත්තම් සුනකේකුගේ, මිනිස්සුයෝගේ නෙමෙයි. මගේ දරුවා කවදාකවත් අකල් මරණයකට යන්නේ නැහැ කියලා අවංකවම ප්‍රකාශ කළා. ඒ වෙලාවේ මේ දිසාපාමෝ කාචාර්යන් වහන්සේ ආසනින් නැගිට්ටා. නෙගිටලා බොහොම ගෞරවයෙන් ආචාර කරලා ප්‍රශ්නයක් ඇහැවා. කිං තේවතං තේකින් පන බ්‍රහ්මචරියං කිස්සේ සුචින්නස්ස අයං විපාකෝ උච්චාමිතං බ්‍රහ්මන ඒත මත්තං කස්මානුතුම් හං දහරානමීයරේ. බ්‍රාහ්මණතුමනි, මගේ මේ කාරණේට පිළිතුරු දෙන්න. මේ කවර ශීලයක් නිසාද? කවර බ්‍රහ්මචර්යාවක් නිසාද? කවර වෘත්තියක් නිසාද තමුන්හන්සේලාගේ පෙළපෙතේ දරුව අකල් මරණයට නොයන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. එලාමේදී මේ ධනෝපාල පියතුමා කියපු ප්‍රවෘත්ති අතර පළවෙනි ගාථාව තමයි මාතෘකා කෙලේ. ධම්මං චරාමන මුසාබනම පාපානි කම්මානි විවඤ්ඤයාම අනරියං පරිවංජේම සම්බං තස්මාහියම් භං ධාරානමීයරේ. පින්වත් දිසාපාමොක් ආචාර්යතුමනි, අපි සීලුම දෙනා දස කුසල ධර්මයේ හැසිරෙනවා. කවදාකවත් බොරුවක් කියන්නේ නැහැ. කවදාකවත් අපාගාමී අකුසලයක් කරන්නේ නැහැ. අනාර්යයි කියන අවැඩක් අපේ කවුරුත් කරන්නේ නැහැ. මේ නිසා අපේ දරුවන්ට අකල් මරණයක් වන්නේ නැහැ, දීර්ඝාෂ ලැබෙනවා. දුනෝම ධම්මං අසතං සතං ච නචාපි ධම්මං අසතං රෝචයාම හිත්වාං අසංතේන ජහාම සංතේ තස්මාහියම් භං ධාරානමීරේ. පින්වත් ආචාර්යයන් වහන්සේ, අපි බණ අහනවා. කර්ම ක්‍රියාවාදී ඒකනේ සම්්‍යාදෘෂ්ටික උතුමන්ගේ බණත් අහනවා. මිසදුතු අයගේ බණත් අහන්න ලැබුණොත් අහනවා. නමුත් මේ මිසදුතු අයගේ බණ අහලා ඒ ඇත්තේක අපි විරුද්ධ වාද විවාද වලට යන්නේ නැහැ. ඒ ඇත්තන්ගේ බණ ඇසූ පමණින් අපි හිතින් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සම්්‍යාදෘෂ්ටික කර්මක්‍රියාවාදී උතුමන්ගේ බණ අහලා අපි ඒ අනුව අපේ ගුණධර්මතාව දියුණු තියුණු කරගන්නවා. මේ නිසා අපේ පෙළපෙතේ ආයත දීර්ඝාස ලැබී කියනවා. කුබ්බේව දාන සුමන භවම තදම් පිචේ අත්මන භවම දත්තා පිචේනනු තප්පාම පච්චා තස්මාහි අම්හං දහරානමීරේ. පින්වත් ආචාර්යයන් වහන්සේ, අපි දන් දෙනවා. දන් දෙන්න ඉස්සර වෙලා අපි හිත පහදවා ගන්නවා. අපි ධාර්මික උපයාස අපයා ගන්න මේ දාන වස්තුව මෙතුමානන්ද දිවි ඖෂධයක් වේවා, අමා ඖෂධයක් වේවා. මේ අපේ ආහාර පාන ආදී දේ පරිභෝග කරලා ආයුවන්‍ය සැප බල ඥාණයෙන් වැඩෙත්වා. එවාගේ මේ පරිත්‍යාග කුසලය අපට සුගති සැපත් කෙලවර අමා මහ නිවන් සුවය පිණිසත් ඒකාන්තෙන් හේතු වේවා කියලා පිහිට පහදවා ගන්නවා. පළමුව දන් දෙන වෙලාවේ ඊටත් වඩා හිත පැහැදීමෙන් දන් දෙනවා. දන් දීලා අවසානයේ තවත් අපේ හිත වඩ වඩා පහදවා ගන්නවා. මේ අවස්ථා තුනේදීම තුන්සෙත පහදවාගෙන සෝමනස්ස සාගතුම ඥාන සම්ප්‍රයුක්තුම සිටින් දන් පින්කම් කරන නිසා අපේ පෙළපෙතේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා කියලා පහදා දුන්නා. ඊළඟට ගාථා පේලියකින් නැවත නැවත කරුණු කිව්වා. ඊළඟට සඳහන් කරන්නේ, අපේ නිවසට එනවා බොහොම ආගන්තුක පැවිද්දු. දුකී මගේ අසරණය වෙනවා. ඒ සීලම දෙන අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. දුගියෙක් මගේ කසරණයෙක් ආවත් අපි හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයෙක්. සිල්වත් ගුණවත් උතුමෙක් ආවත් අපි හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයෙක් කියලා අපි පෙරගමන් කළ යත්තන් ආචාර කරනවා. ආචාර කරන අපේ නිවසට පමුණවාගෙන සුදුසු පරිද්දෙන් ආසන පනවා වඩා හිඳවලා පවන් සලසලා ඒ ඇත්තන් අවශ්‍ය මොනවද කෑම බීම ඇඳුම් පැළඳුම් බෙහෙත් පාවාං ආදී ඕන දේවල් අපි සියල්ලම සම්පාදනය කරලා ඒ ඇත්තන්ගේ හිත පුරවාගෙන අපට ආශිර්වාද පවත්වලා තමයි ඒ ඇත්තෝ පිටත් වෙන්නේ. මේ දේතේන සීලෝම ආගන්තුකයන් නිසසේ ආගන්තුක සත්කාර කරන නිසා අපේ පෙළපෙතේ දූදරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා කියලා පහදා දුන්නා. එවගේම පින්වත් ආචාර්යයන් වහන්සේ, අපේ පෙළපෙතේ සීලවම ස්වාමී පක්ෂයේ සුවදාන සන්තෝෂයේ කියන ගුණේ පුරනවා. ඒකනේ තමන් විවාහපත් වෙලා එන බිරිඳ හැද කිසිදාක පරදාර සේවනයකට යන්නේ නැහැ. හිතකින්වත් එසේ කරන්නේ නැහැ. ඉතා පිරිසුදු අපේ පිරිස ස්වාමී පක්ෂයේ ওই සුවදාන සන්තෝෂයේ කියන උසස් ගුණේ පුරනවා. එවගේම අපේ නිවෙස්වල ස්වාමී දීත්‍රවරු කියන්නේ භාර්යාවරු පතිවෘතා ගුණ ඉතාම හොඳින් ආරක්ෂා කරනවා. තමන්ගේ ස්වාමි පුත්‍රයා හැර කවමදාකවත්ම පරපුරුෂයෙකු ගැන හිතන්නේවත් නැහැ. ඒ තරමට පිරිසුදු හිතින් ප්‍රතිවෘතා ගුණේ ආරක්ෂා කරනවා අපේ නිවෙස්වල භාර්යාවරු. මේ දෙපාර්ශ්වයේම ගුණවත් බැවින් ඒ දරුවන් ඒ ඇත්තන්ගේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා. කවදාකවත් අඩු ආයසින් මේ පල්ලෝ යන්නේ නැහැ. ඊළඟ ගාථාවෙන් කියා සිටි ආචාර්යයන් වහන්සේ, අපි සීලුම දෙනා පංචශීලයේ මැනවින් ආරක්ෂා කරනවා. කාමදාපත් අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තාදානියක් නැහැ, මිච්ඡාචාරයක් නැහැ, සුරාපානියක් නැහැ, තවගේ මුසාවාදයක් කියන්නේ නැහැ. මේ කියන පංචශීලයේ මැනවින් අපේ ජීවිතේ දෙවෙනි කොට ආරක්ෂා කරනවා. ඒ නිසා අපේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ වගේම තිනවත් ආචාර්යයන් වහන්සේ අපේ දෙමව්පියෝ, අපේ සහෝදර සහෝදරියෝ, අපේ දූ දරුවෝ පවුල්වල සීලුම දෙන පරලොව අදාගෙන සස්පරෙන් වැළකී දස කුසලෙන් වැළකී දස කුසල ධර්මයට අනුවම පවතිනවා. ඒ නිසා අපේ පෙළපෙතේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා. එසේම ආචාර්යයන් වහන්සේ අපේ නිවසේ වැඩ කරන දසේ දස් කම්කරු සේවක සේවිකාවෝ පවා පස්තවෙන් වැළකී දස කුසලෙන් වැළකී මෙලොව පරලොව යහපත පිණිස දස කුසල ධර්මයට අනුවම පවතිනවා. එනිසා අපේ පෙළපත්වල දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා. මේ ප්‍රවෘත්ති ඔක්කොම කියලා අන්තිම ගාථා දෙකක් මෙහිම ප්‍රකාශ කළා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ඒසානිසං සෝ ධම්මේ සුචින්නේන දුංගතින් ගච්ඡති ධම්මචාරී. ආචාර්යයන් වහන්සේ මේ පස්පවෙන් වැළකීමත්, දස අකුසලෙන් වැළකීමත්, දස කුසල ධර්මයට අනුව පැවතීමත් කියන කුසල ධර්මය, ඒ ධර්මයේ හැසිරෙන තැනැත්තාව යහපින් ආරක්ෂා කරගන්නවා. ඒ කුසල ධර්මයන් මනාව රැස් කර ගැනීමෙන් ලෞකික වූද ලෝකෝත්තර වූද අප්‍රමාණ සැප සම්පත් ලැබෙනවා. ධර්මයේ හැසිරෙන තැනැත්තා කවදාකවත් දුගතියකට වැටෙන්නේ නැහැ. මේක ධර්මයේ හැසිරීමේ ආනිසංසයයි කියලා ඒ ගාථාවෙන් ප්‍රකාශ කළා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් චත්තං මහන්තං වියවස්ස කාලේ ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤස්ස යට්ඨිනි සුඛේ කුමාරෝති. ආචාර්යයන් වහන්සේ මේ දස කුසල ධර්මයේ හැසිරෙන තැනැත්තා ඒ ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. කොයි විදිහද කියනවා නම්, ශක්තිමත් කොඩයක් දරාගෙන වැස්සේ යන කෙනෙකු වැස්සෙන් නොකෙමි ආරක්ෂා වෙනවා වගේ. මගේ පුත්‍ර ධර්මපාල කුමාරයා දස කුසල ධර්මයට අනුව ජීවත් වෙන දරුවෙක්. ඔය පෙන්නේ ඇට කැබලි වෙන සතුගේ වෙන්න ඕනේ. මගේ දරුවා ඒකාන්තයෙන්ම ජීවත් වෙනවා කියලා මම පිළිගන්නවා කිව්වා. දිසාපාමෝ කාචාර්යයන් වහන්සේ මේ කතා කරද්දී සියල්ලම සටහන් කරගත්තා. සටහන් කරගෙන බොහෝම ස්තුති කළා. පින්වත් ධර්මපාල තුමනි, තමුන් වහන්සේගේ පෙළපෙතේ මේ වටිනා ගුණස්කන්ධ මම සියල්ලම සටහන් කරගත්තා. මම මගේ පවුලේ මේ ගුණධර්ම පුරුදු කරනවා. ඇත්තටම නැතුනේ තමුන් වහන්සේගේ ධර්මපාල කුමාරයා නෙමෙයි, මගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා. තමුන් වහන්සේගේ පුත්‍ර රත්නය යහපින් ඉන්නවා. මම ඒ දරුවාට ගුරු මුෂ්ටියක්වත් ඉතුරු නොවේ නොකර උගන්වලා ආපසු එවනවා කියලා ඒ සීල වත්පිළිවෙත් පිළි අරගෙන ආගන්තුක සත්කාර පිළි අරගෙන ස්තුති කරලා තමන්ගේ අතවැසිය සමඟ ආපසු තමන්ගේ විද්‍යාපීඨයට ආවා. ඇයිල්ලා ඒ ධර්මපාල කුමාරයාට විශේෂයෙන්ම සරුව ප්‍රකාරයෙන්ම ඉතුරුවක් නැතුව අධ්‍යාපනය දුන්නා. ඒ කාලේ ගුරුවරු ගුරු මුෂ්ටි තියාගන්නේ නැහැ. ඒ ශිෂ්‍ය දරුවන්ට තමන්ගේ දරුවන්ට වාගේ මැනවින් කරුණා මෛත්‍රියෙන් සීල අධ්‍යාපනය දෙනවා. ඔය විදිහට ධර්මපාල කුමාරයාගේ අධ්‍යාපන කටයුතු නිමවා මහත් පෙරහැරින් තමන්ගේ ගමට පිටත් කර යැවුවා. ඉතින් මේ ධර්මපාල කුමාරයා ජීවිතාන්තය දක්වා මව්පියන් උපස්ථාන කරමින් දස කුසල ධර්මයට අනුව පාරමී පුරමින් කෙළවර සපිරිවරින් දෙව්ලොව උපන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා පිය රජුරවන්නේ මහරජතුමනි. එදා ඒ ධර්මපාල නිවසේ සිටියේ ධර්මපාල පියතුමා තමුන් වහන්සේ. ධර්මපාල කුමාරයා මමයි. මගේ පිළිවෙල තමයි මේ බුදු පෙරිස. එදා සිටියේ දිසාපාමෝක් ආචාර්යයන් වහන්සේ කවුරුත් නෙමෙයි මගේ මේ බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍ර ධම් සෙනවේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ. එදා ඒ තිබුණු ධර්මපාල ගම අද නැහැ. එදා ඒ තිබුණු මාලිගාවල් අද නැහැ. එදා ඒ තිබුණු නගර රාජධානි අද වෙනස් වෙලා. එදා හිටියේ දිසාපාම කාචාර්යවරු ඒ විද්‍යාපීඨ මුකුත් අද නැහැ. ඔක්කොම අනිත්‍යයට ගියා නේද? මේ වාගේ සීල සංස්කාර ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් විතර පෙළි පෙළි පවත්නා බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. ඉලිකෝල වන දරින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිරෝධ සත්‍යයි. නිවන අවබෝධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ග සත්‍යයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සතර මඟ ඵල පිළිවෙලින් සියලු කෙලෙසුන් ජයගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පහදා දෙමින් ධර්ම දේශනේ සමාප්ත කළා. ඒ දේශනාව පවත්වාගෙන යද්දී තිහ රජුණන්ගේ හිතේ සමාධිය වැඩිලා විපස්සනා ඥාන වැඩිලා දසොම් කෙලවරදී එතුමා අනාගාමි මාර්ග ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. එයින් අවුරුදු 4ක් ගිය තැන අපේ සාරවත්ඥාන් වහන්සේ බුදුබාටපත් වෙලා අවුරුදු 5ක් වෙන කාලයේදී තිය රජුරෝ ගිලන් වුණා. ඔය ගිලන් ස්ථානයේට අගසව් දෙනම සංඝ සාරවත්ඥාන් වහන්සේ වැඩියා. පළා ගිලන් අඳේම ඉන්න තිය රජුරවන්ට විශේෂ ධර්ම දේශනාවක් පැවැත්තුවා. දසුන් කෙළවරදී තිය රජුරෝ ගිලන් අඳේම සව් කෙලස් නැසා අරිහත්ත්වයටපත් වුණා. දින හතක් අවශ්‍ය තිබුණ නිසා පැවිදිුනේ නැහැ. ඒ දින හත තුලදීම ඇඳේදීම සමාපත්ති සෝයෙන් වැඩ ඉඳලා ආය කෙලවර අනුපාදේශේස පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩිය. මේ කල්ප ලක්ෂ ගානක් තිස්සේ බුදු වෙන උත්තම යෝගී පිය තනතුර දවන්න පැමිණියා වූ මහා පුණ්‍යවන්ත යෝගී කටි චරිත කතාවක්. සැබවින්ම එදා මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති ලැබෙන දවසේදීම මේ පිය රජුරෝ බලවත් ප්‍රසාදයට පත් වෙලා තමයි දරුවාගේ දෙපා දෙක අල්ලගෙන නල්ලවට තියාගෙන වන්දනා කළේ. දෙවෙනි වාරයේ පස්වෙනි මාසයේදී දඹගස්වැණේදී සමවත් වූයෙන් වැඩිනවා දැකලා දෙවෙනි වාරටත් වැන්දේ ඔය ලෝතුරා බුදු වෙන බව ස්ථීර වාසු දැකගෙනයි. මේ බුදු වීමෙන් අවුරුද්දක් වෙන අවස්ථාවේ සිය නිවසට වැඩම කරවාගෙන මේ විදිහ මහා පින්කම් කරගන්න භාග්‍යවන්තද වුණා. අන්තිමේදී ඒ ජීවිතයේදීම නැවත පුනර්භවයක් නොවන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සඳහන් වෙනවා දස කුසල ධර්මයි කියලා ධර්ම සම්භාරය. ප්‍රාණඝාතයෙන් වැළකීම, දස අකුසලයන්ගෙන් වැළකීම එක එක්තරා අකුසල කර්මයකින් වැළකීමයි. ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් අභියදීන දස කුසල කර්මයන්ගෙන් පළමු යන්නේයි. එවාගේම අදින්නාදානෙන් වැළකීම, අකුසලෙන් වැළකීම, දස අකුසලෙන් වැළකීමයි. එවාගේම පරිත්‍යාග ශීලී වීම දස කුසල ධර්මයට අනුව පැවැතීමයි. මේ එකක් ගානේ දස අකුසල් සහ දස කුසල් තේරුම් ගත යුතු වෙනවා. ඔයින් තුනක්ම කයින් සිදුවෙන අකුසල් හා කයින් සිදුවෙන කුසල ධර්මයක්. හතරක්ම වචනින් සිදුවෙන අකුසල් සහ වචනින් සිදුවෙන කුසල ධර්ම. තුනක්ම සිතින් සිදුවෙන අකුසල් සහ සිතුම් කරන කුසල ධර්ම. මේ ඔක්කොම මහා බෝධිසත්වයන් වහන්සේලා පුරුදු කරගෙන ආපු ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම 10ක්. ඉතින් මේ දස කුසල ධර්මයන්ට අනුව පැවතීම නිසා තමයි එදා ඒ ධර්මපාල ගම ඒ තරම් වාසනාවන්ත ජීවිත ගත කළා දී. ඉතින් මෑත භාගයේ අපේ සිංහල රටේ සිංහල රාජ්‍ය කාලයේදී මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ බුදු සසුන පිහිටව කාලයේදී අවුරුදු ගණනාවක් අවුරුදු 1300ක් පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවත් ඔය තත්ත්වයෙන් පැවතුණා. ඒ කාලයේ 100%ක් බෞද්ධයන්ගේ රජධානක් වුණා ශ්‍රී ලංකාද්වීප ධරණී කාලයේ. ඒ කාලයේදී බොහෝ ආර්යයන් වහන්සේලා ශ්‍රී ලංකාවේ පහළ වුණා. උදේ වරුවේ වීවේලන මව්වරුන්ට වී පැදුරු වේලා ගන්න බෑ කියන අහසේ ආර්යයන් වහන්සේලාගේ සංචාරය නිසා ඉරාව ආවරණය වෙනවා. ඒ තරමට ආර්යයන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා පිරි ඉතිරි පැවතුණ නිහි බෞද්ධෝද නිතිපන්සේ ලකන පොහොයාට සේ ලකන පස්පවෙන් දස අකුසලෙන් වැළකුණ දස කුසල ධර්මයට අනුව පවතින පිරිසක්ව ජීවත් වුණා. ඒ විදිහට අවුරුදු 16කට වැඩි කලක් ශ්‍රී ලංකාව බුදුසසුන බැබළුණා. තින් කාලයා ගෙවෙමින් තමයි හැම දෙයකම වෙනස් වීම ස්වභාවයක් වන බැවින් අද කාලයේ තත්ත්වය ඊට වඩා ආත්පසින් වෙනස්ව පවතින්නේ. එසේ නමුත් බෞද්ධයන් වශයෙන් නැනවත් අය තම තමාගේ ජීවිතය ධර්ම ජීවිත බාට පමුණවාගෙන ජීවත් වීම බුදුසසුනෙන් ලබන්නේ තියෙන උසස් මාර්ගයක් බව අපි තේරුම් ගත යුතුව තියෙනවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ උදාන කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. දිවියේ මේ ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට සිංහල ජාතියට සිංහල රාජ්‍යයට මේ ප්‍රදේශයට මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැම දිනාටම සීලෝ ආකාරයෙන් සමදාම දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවම්. හිතවත් වූද මදහත් වූද අහිතවත් වූද සියලු සත්‍යයන්ගත් මේ ගම් වාසීන් තවට ගම් නගර ලංකාව දම දිවුතල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයටද මේ පින ලැබේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා. මෛත්‍රීන් පින් පමුණුවමි.